గారు సుజిత్ సంజయ్ పెరేరా
నాసరా రోడ్ కర్ మంత్రితమణి జాతి యంత్ర ఉల్లి ఆరముదల సంబంధవ ఈఏ ముదల్ అమాత్మ గినేన వార్తా సంబంధ ప్రాప్త వివాదేదీ అదాస్ ప్రకాశ కరిన వాస్తా లభీమ గన సతురు వేనవా ఇది అపి దక్క ఈ ముదల్ అమాత్మ విశేషయమ మే ఆర్థిక అర్బుదే సంబంధ విగ్రహ కర్నకొట మంగ ఇదన్ ఇదిరియే తీని ఇతావత్ భయానక తత్వయక్ అపి అత్త వశయమ ముదల్ అమాత్మ దెన్ మే అవరుద్ దేకట పాస్సే అవిల్లా మే ప్రకాశే కరండి ఇస్సెల్లా మట మతకై అపి విపక్షనాయక తుమత్ ఏ వగేమ అపి ఆర్థిక విశేషజ్ఞ అపి పక్షే ఇన్న මේ සම්බන්ධ මීට අවුරුදු එක මාසයක් ඉතර ඉස්සෙල්ලා තමයි මේ තත්ත්වය ඇති වෙනවා කියලා වෙලා එදා ප්‍රකාශ කෙරුවේ. නමුත් ඒ අවස්ථාන කෝලෝ මම හිතන්නේ එතුමාලා මේ අවස්ථාවේ අදාල් ප්‍රකාශ කරනකොට ඒ අවස්ථාවේ අපි ආණ්ඩු පක්ෂයේ හිටපු මැති අවතුරු එදා මේ අය සමච්චරයට ලක් කරන්න කටයුතු කෙරුවා. එදා අපි කිව්වා විශේෂයෙන් මේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ විශේෂ බල සහනයක් ලබා දුන්නා. ඒ වගේ මිලියන 600ක විතර ප්‍රමාණයක් ඒ අවස්ථාන කෝලෝ රටේ ආදායම ජාතික ආදායමට අහිමි වුණා. ඊට පස්සේ තමුන්නාස දන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොහොර සහන විශේෂයෙන්ම රසායනික පොහොර තහනම් කරන්න කටයුතු කෙරුවා. ඊට පස්සේ අපිට මතකයි අපි කිව්වා ඒ අවස්ථානුකූලව විශේෂයෙන්ම මේ ඩොලරය විශේෂ පාවෙන්න ඉඩාරින්නේ කියලා. ඒක සමානුකූලව පාවෙන්න ඉඩාරින්නේ කියලා කිව්වා වුණත් ඒ අවස්ථානුකූලව අපි දැක්ක මුදල් මහා බැංකුවේ අධිපතිතුමා කිව්වේ මොකද්ද? එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ කිව්වා. ඒ වගේම අපි කිව්වා මහා පරිමාණයේ මුදල් අච්චු ගැහිම නතර කරන්නයි කියලා කිව්වා. නමුත් ඒකත් ඇහුවේ නැහැ. අපි මීට වඩා මුල්ලේ කලමනාකරණේ දන්නවා. අපි ඒ අනුව කටයුතු කරන්න කියලා තමයි එදා ප්‍රකාශ කෙරුවේ. නමුත් අද මුදල් ලැබෙත්තුමා ඇවිල්ලා ඒ සියල්ලම අපිට වැරදුනා. මේ සියල්ලම අපි ගත්ත වැරදි තීරණ කියලා තමයි අද ප්‍රකාශ කරන්න කටයුතු කෙරුවේ. ඉතින් මේක ඉතාම කඩගාටුදායක තත්ත්වයක් කියන එක තමයි ගරු මුලාසනට මන්ත්‍රීතුමනි මට කියන්න තියෙන්නේ. ඉතින් අද අපි දන්නවා විශේෂයෙන්ම මේ වැරදි කලමනාකරණ නිසා අද මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව තමයි දුක් විඳින්නේ. අද ජනතාවට තමුන්නාත් දන්නවා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද බඩු මිල ආසූතන නැගලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඉන්ධන ටිකක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. දරුවෙකුට කිරිපිටි ටිකක් ලබා ගන්න අද මේ රටේ අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ විතරක් නෙමෙයි ගෑස් ටැංකියක් හොයාගන්න, ඊතර යුම් පියුම් ටිකක් කටයුතු කරන්න අද ජනතාව මහපාරේ ලත වෙන තත්ත්වයට තමයි මේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ. ඉතින් මම කියනවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අනිවාර්යයෙන්ම ගෙදර යා යුතුයි කියන එක තමයි මේ රටේ ජනතාවත් ඒ වගේම අපිත් කියන්නේ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ අවස්ථානුකූල පිළිගත්තා. එතුමා ගත්ත වැරදු තීන්දුව ගත්තයි කියන එක පිළිගත්තා මේ රටේ ජනතාව ප්‍රසිද්ධිය ඇවිල්ලා. එහෙමනම් අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තමුන්නාසේ හින්දා තමයි මේ රටේ මේ ආර්ථික අර්බුදය ඇති වුණේ. තමුන්නාසේ හින්දා මේ රටේ ආර්ථිකය විනාශ වුණේ. ඒ වගේම තමුන්නාසේ හින්දා තමයි මේ රටේ සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව අද දුක් විඳින්නේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි දැන් මේ අවස්ථානුකූල අපි දන්නවා මේ රටේ මේ ප්‍රති අපේ මැති අමතුරු ඇවිල්ලා ප්‍රකාශ කරනවා දැන් අපි ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. මට මතකයි ඒ දවස්වල කිව්වේ මොකද්ද? අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ව්‍යාත්මගත එක්ක අපිට විශේෂයෙන්ම මන්ත්‍රීවරු 150කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඒ නිසා අපිට කිසිම සහයෝගයක් කාගෙන්වත් ඕනේ නැහැ. අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම දැන් ඉල්ලා හිටින්න කැමති විශේෂයෙන්ම දැන් මුදල් ලැබෙත්තුමත් ඉල්ලා සිටින්නේ නැත්තම් තමුන්නාසලත් කැබිනට් එකක් පත් කරන් ඉන්නවා නම් ඒ වගේම තමුන්නාසලට බලයක් තියෙනවා නම් 20 වෙනි සංශෝධනී බලයක් තමුන්නාසලට ලරන් තියෙනවා නම් 3න් 2 බලයක් තමුන්නාසලට තියෙනවා නම් මම කරුණාකර තමුන්නාසලට කියනවා මේ අවුරුද්දේකේ වෙච්ච වැරදි ටික අඩුපාඩු ටික හදාගෙන දැන් තමුන්නාසල පුළුවන් නම් මේ ආර්ථික ගොඩදැවීම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අද මේ අයට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද විපක්ෂයේ එහෙම නැත්නම් සර්වපාක්ෂික ආණ්ඩු ගැන එහෙමත් නැත්නම් අනිකුත් ඒවල් ගැන නොයෙකුත් ආකාරයේ කතා කරනවා මේ කරන්න එන්නේ කියලා. ඉතින් මම කියනවා මේක කවදාක්වත් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. මේ ගණුවා කරලා අපි කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මහතාට එළියට යන්න. එතකොට මම හිතන්නේ අපිට සියලුම දෙනා මේක රාශී කරගෙන මේ රටේ මම හිතන හැටියට අපේ සජීව ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් එහෙම නැත්නම් අපි දන්න ආණ්ඩු පක්ෂයේ ඉන්න හොඳ මැති අමතුරු අවංකව මේ රට ගැන හිතන ඒ වගේම ස්වාධීන වෙච්ච කණ්ඩායම් වල ඉන්න උදවියත් එක්ක එකතු වෙලා යම් කිසි ස්ථිරසාර වැඩසටහනකට ගියොත් තමයි අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමත් යන්න බැරි නම් මේ රටේ ජනතාව ඒ වගේම අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ යන්න මහා මැතිවරණයකට. එහෙම නැත්නම් යන්න ජනාධිපතිවරණයකට. ගිහිල්ලා ඉවරලා අපිට හොඳ කණ්ඩායමක් පත් කරගන්න මේ රටේ ජනතාවට අවස්ථාව දෙන්න කියන එක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. එහෙමනම් මේක තමයි අද ඇත්ත වශයෙන්ම සිදු වෙන්න ඕනේ. එහෙම නැතුව නම් අපිට කවදාක්වත් ජාත්‍යන්තර වශයෙන් සහයෝගයක් ලබා ගන්න ඒවගේ දේශපාල ස්ථාවර භාවයක් අපි ඇති කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්
විනාඩි දෙකක් තියෙනවා ගරුමන්තුමා විනාඩි දෙකක්
තියෙනවා හොඳ කණ්ඩායමක් අපි පත් කරගන්න ඕනේ එහෙම නැතුව නම් කවදාක්වත් මම හිතන්නේ අපිට විදේශගත සභිකයන්ගේ ආදායම එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් රටවලින් ලැබෙන ආදායම එහෙම නැත්නම් ආයුධකේ මේ රටට එන එක මේ එකක්වත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ ගරු මන්ත්‍රීතුමනි අනිවාර්යයෙන්ම කවුරු කොහොම කිව්වත් මේ සභාග රජයන් ඒ වගේම අපි දන්න අනිකුත් අන්තර්පාලන රජයන් මේ එකක්වත් හරියන්නේ නැහැ මම හිතන්නේ මේ රටේ ජනතාවත් හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයට ගිහිල්ලා මේ රට හදන්න පුළුවන් හොඳ කණ්ඩායමක් තෝරා දීමේ අවස්ථාව උදා කරලා දෙන්නේ කියලා මේ අවස්ථාවේදී මම ඉල්ලා සිටිමින් මගේ වචන සල් ප්‍රකාශ කරන්න බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔනරබල් මොහන් පීටි සිල්වා
බුදුමාට ස්තුති ගරු සභාපතිතුමනි අද මේ ගරු සභාව විවාදයට ලක් කරේ ඊයේ ගරු මුදල් අමාත්‍යතුමා ජාත්‍යන්තර මූල අරමුදලට ගිහින් අද අපේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය සමනය කරන්න ගත්තා වූ ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව මේ ගරු සභාව දැනුවත් කරා. මම ඒ ගැන කතා කරන්න ඉස්සර වෙලා දාද අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු මේ විපක්ෂයට රට වාර දීමක් ගැන කතා කරන දැන් මෙතුමා දැන් මට ඉස්සෙල්ලා කතා කරු ගරු මන්තුමා කිව්ව එතුමල්ලගේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ මූලිකත්වයෙන් මේ රට ඉස්සරහට ගෙන යන්න ඕනේ කියලා. නමුත් අද අපි දැක්කා අද මේ රටේ ඉන්න විපක්ෂ නායකට අඩුම ගානේ තමන්ගේ විපක්ෂ මන්ත්‍රීවරු ටික එක තැනක තියාගන්න බෑ. අද අපි දැක්කා නියෝජ්‍ය කතානායකවරයා තෝරද්දී විපක්ෂ නායකට බැරි වුණා තමන්ගේ විපක්ෂයේ මන්ත්‍රීවරු ටික ඒකරාශී කරගෙන එක නමක් යෝජනා කරන්න. ඒ නම් දෙකම යෝජනා වුණේ විපක්ෂයි. ආණ්ඩු පක්ෂෙන් නෙවෙයි. ඒ වගේ නොහැකියාවක් තියෙන විපක්ෂ නායකයෙක් තමයි අපිට ඉන්නේ. ඒ නිසා ඒ වගේ විපක්ෂ නායකයෙකුට මේ රට බාර දුන්නොත් අපිට කියන්නේ අබසරණයි කියන කාරණේ විතරයි. ගමේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් අබසරණයි මේ වගේ විපක්ෂ නායකයෙකුට රට බාර දුන්නා. ඒ නිසා මේ රටේ ජනතාව මේ පිළිබඳව ලොකු අවබෝධයෙන් ඉවාගේ මතන මේ මෙතුමල්ලා ප්‍රසිද්ධිය කතා කරාට මුණිච්චාවට විපක්ෂ නායකතුමාගේ මූණට කතා කරාට මේ ඇත් දන්නව විපක්ෂ නායකට මේ රට පාලනය කරන්න බෑ කියන කාරණා. ඕක තමයි ඇත්ත. ඉතින් මගේ කතාවට එන්න ඉස්සලා මම දිලිප් වේදාරච්චි මන්තුමා යෝජනාව ඉදිරිපත් කරා. මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ආර්ථික අපහසුතාවයන් එක්ක මේ අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙන ධීවර කාර්මිකයට සහනයක් ලබා දෙන්න ඕන කියලා. ඒකත් අපි පිළිගන්නවා. දැන් අද අපි දන්නවා ගරු සභාපතිතුමනි එදා දින 10ක ධීවර ගමනක් ගිය බෝට්ටුවකට ගියේ ඉන්ධන සඳහා රුපියල් ලක්ෂ 3ක් ගියා නම් දැන් අද වෙනකොට ලක්ෂ 8000ක් විතර වැය කරනවා තියෙනවා. ඒ නිසා තමයි ගරු මන්තුමා ගිය සඳුදා ගරු ධීවර ඇමතුමා කැබිනට් පත්‍රයක ඉදිරිපත් කරා බෞද්ධන ධීවර කාර්මික යාත්‍රා සඳහා සහනාධාර ලබා දීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒ සම්බන්ධයෙන් අධිකරු ජනාධිපතිතුමා පැහැදිලි උපදේශයක් ලබා දුන්නා මුදල් අමාත්‍යතුමාටත් බලශක්ති අමාත්‍යතුමා කණිජ තෙල් අමාත්‍යතුමාටත් ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කීදී. ඒ නිසා මම හිතන ඉදිරියේදී මේ රටේ ධීවර ජනතාව වෙනුවෙන් ඒ සහනාධාර ලැබෙනවා කියන කාරණේ කියන්න. ඉතින් අපි පැහැදිලිව කියන්න ඕනේ අද මේ රටේ විපක්ෂය අපිට චෝදනා කරන විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමාට ගරු අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජයට අපි මේ රටේ ජනතාවගේ ජනතා දුක පිළිබඳ සංවේදී ආණ්ඩුවක් නෙවෙයි කි. ඒක බොරුවක්. අපි පැහැදිලිවම අපි ඉතාම සංවේදී ආණ්ඩුවක් හැටියට මේ රටේ ජනතා ප්‍රශ්නවලට අපි අන්දීමක් කරනවා කියන කාරණේ කියන්න ඕනේ. ඉතින් මම දැන් මාතෘකාවට එන්න ගරු සභාපතිතුමනි දැන් ඊයේ අපේ ගරු මුදල් අමාත්‍යතුමා කරුණු කරනා ගණනාවක් ඉදිරිපත් කරා. ඉතින් විශේෂයෙන්ම එතුමා මේ අද රටේ පවතින ආර්ථිකය පිළිබඳව යථාර්ථය එතුමා කිව්වා. එතුමා පැහැදිලිව ස්වයං විවේචනයක් කරා. අපි අතින් වැරදක් වුණා නම් ඒ වැරද්ද පිළිගන්න තරම් නිහතමානීත්වයක් අපි සතුව තියෙන්න ඕන. අපිට ස්වයං විවේචනය කරන්න ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ඒත් අපි පිළිගන්නවා අපේ අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජයට අපි වැරද්දක් වුණා නම් අපි ඒක වැරද්ද පිළිගන්න ඕන. දැන් සමහරු කියන අපි උද්දච්චාගාරයෙන් වැඩ කරනවා කියන නැහැ. අපි උද්දච්චාගාරයෙන් වැඩ කරා නම් අධිකරු ජනාධිපතිතුමාවත් අපිවත් අපි කවුරුවක්වත් අපි අතින් වැරද්දක් වුණා කියලා අපි පිළිගන්නේ නැහැ. අපි අපිට කවුරුවක්වත් බල කරලා කියන්නේ මේ වැරද්ද උණයි කියලා පිළිගන්න කිය. අපි නිහතමානීකම තියෙන නිසා තමයි අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය යම් වරදක් වුණා නම් අපි ඒ වරද්ද අපි පිළිගන්න ලෑස්ති. දැන් ඉතින් ගරු මුදල්ලමතුමා කිව්ව කාරණා අතරින් තමුන්නාසා මතක ඇති එතුමා කිව්වා විශේෂයෙන්ම මේ අපේ රටේ බදු අඩු කිරීම පිළිබඳව. දැන් අපි දන්නවා අධිකරු ජනාධිපතිතුමා එතුමා කිව්වා එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී මේ රටේ සියලු දෙනාට සාධාන බදු ප්‍රතිපත්තියක් ඇති කරනවා කියන්නේ. එහෙම කියපු එතුමා එක වචනට සීමා නොකර එතුමා පළවෙනි කැබිනට් මණ්ඩලයේදී මේ රටේ බදු ප්‍රතිපත්තිය යම් ආකාර සරල කිරීමකට පත් කරා. එතකොට අද ඒක නිසාම අපි පිළිගන්නවා ගරු සභාපතිතුමනි අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපිට අහිමි වුණා. එදා අපි පැහැදිලිව කියන්න ඕනේ මේ ඒ බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 523ක් අපිට අහිමි වෙලා තියෙනවා. අපි රජයේ බදු ආදායමේ 123ක් අපි අඩු කරා එදා. ඇයි අපිට එහෙම කරන්න උනේ? මේ කවුරුත් මං හිතන්නේ ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒක යම් ආකාරයක අපේ ආර්ථිකයට පස්සයක් වුණත් ඇයි අතිගරු ජනාධිපතිතුමාට එහෙම කරන්න උනේ කියන කාරණේ පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. අපි දන්නවා ගරු සභාපතිතුමනි 2014 අවුරුද්දේ අපේ රටේ බදු ආදායම රුපියල් මිලියන 1050යි. 2019 වෙනකොට අහපාල් ආණ්ඩුව බදු ආදායම රුපියල් 270 දක්වා වැඩි කරා. එතකොට 2014 එක පුද්ගලයෙක් බදු වශයෙන් ගිව්ව රුපියල් 5724 බදු ප්‍රමාණය 2019 වෙනකොට 96604 දක්වා වැඩි වුණා. ඉතින් එතකොට ඒක මේ රටේ ජනතාවට අපහසුයක් නෙවෙයිද? රුපියල් 50000ක් ගෙවපු වාර්ෂිකව 50000ක් බදු ගෙවපු මනුස්සයා රුපියල් 96000ක් ගෙවුවා නම් ඒක අපහසුයක් නෙවෙයිද? කපහසුවා. ඉතින් මේ தත්ත්වය මැනවින් තේරුම් අරගෙන තමයි අතිගරු ජනාධිපතිතුමා මේ බදු සහනයට ගියේ. ඉතින් එතකොට අපි දැක්කා මේ බොහොමයක් දෙනා මේ වැඩපිළිවෙල ප්‍රශංසාව ලක් කරා. මේ රටේ ව්‍යාපාරිකයෝ, මේ රටේ ආර්ථික විශේෂඥයෝ, මේ බොහෝ දෙනා මේ රටේ මේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල බොහොම ප්‍රශංසාව ලක් කරා. මම උපුටා ගන්නවා ගරු සභාපතිතුමනි එදා මේ අපේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා එදා මොකද්ද ඒ සම්බන්ධයෙන් කිව්වේ? මෙන්න මේවයි ගරු සභාපතිතුමනි. එදා එතුමා කියනවා මේ බදු සහන නිසා ආර්ථික අඩු ප්‍රසාරණය වීමෙන් වැටී තිබූ ආර්ථිකය යළි පිබිදීමට ලක්වනු ඇති බවත් මේ නිසා කිසිදු බියකින් තොරව ආයෝජනය කිරීමට සහ ව්‍යාපාර කටයුතු අලුතින් ආරම්භ කිරීමට යොමු වන ලෙස තමා මහජනයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කිව්වා. ඊළඟට මේ බදු සහන අනිවාර්යෙන් ජනතාවට ලැබෙන බවද ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු පහසුකම් සලසන බවටද වැටී ඇති ආර්ථිකය පිබිදීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බදු සහන ලබා දුන් බවද කිව්වා. මොකද්ද මේ මෙතුමා කියන වැටී ඇති ආර්ථිකය? අපි දන්නවා නාද ගොඩක් දෙනෙක් මේ අපේ රටේ ආර්ථිකයේ කඩා වැටීමට මූලික හේතුව ලෙස දක්වන්නේ මේ කොවිඩ් ප්‍රශ්නේ. හැබැයි මට තියෙන වෙනම කිවිීමක්. මම පැහැදිලිව කියන්න ඕනේ ගරු සභාපතිතුමනි එදා යහපාල ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා, වැරදි ආර්ථික ක්‍රියාවන් නිසා අපේ රටේ ආර්ථිකය විනාශ වුණා. අපි දන්නවා එදා මහා බැංකුවේ බැඳුම් කර මගටිය නිසා අපේ රටේ මූල්‍ය ප්‍රතිරූපයට ලොකු හානියක් වුණා. විදේශ ආයෝජකයෝ අපේ රටේ පිළිබඳව ලොකු තියාගත්ත විශ්වාසය නැති වුණා. ඒක තමයි වුණේ. එතකොට එයින් එහාට ගිහිල්ලා එදා පාස්කු විරුද්ධ ප්‍රහාරයෙන් පස්සේ මොකද්ද වුණේ? අපි දන්නවා අපි මම සංචාරක ව්‍යාපාරය බහුල තිබෙන ප්‍රදේශයක් නියෝජනය කරන ජනතා නියෝජිතෙක් නිසා අපි දන්නවා ගරු සභාපතිතුමා එදා යුද්ධ තිබිච්ච කාලෙත් මේ රටට විදේශ සංචාරක ආවා. හැබැයි ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ අපි යුද්ධය අවසන් කරාට පස්සේ මේ රටේ සංචාරක ව්‍යාපාරයේ ලොකු පිබිදීමක් වුණා. විශාල වශයෙන් සංචාරකයෝ අපේ රටට ආවා. හැම තැනම අපේ පළාත්වල සංචාරක ව්‍යාපාරයේ ලොකු පිබිදීමක් ඇති වුණා. හැබැයි මොකද 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වුණේ? විදේශ සංචාරකයෝ මේ රටට ආවේ නැහැ. ඒක මගේ ඇස් දෙකෙන් මම දැක්කා. අපේ එදා යුද්ධ කාලේ හික්කඩුවේ හෝටල්, උණුවටුනේ හෝටල් ඒවා සුද්ධ පිරලා හිටියා. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විදේශ සංචාරකෝ ආවේ නැහැ. ඉතින් ඒක තමයි අපේ රටේ ආර්ථිකය කඩාවැන්න මූලිකම හේතුව වුණේ. ඒ නිසා විදේශ සංචාරකෝ ආවේ නැතු වගේම අපේ රටට විදේශ ආයෝකෝ ආවෙ නැහැ. ඉතින් අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා මේ තත්වෙන් අපේ රට බේරගන්න. ඉතින් එතුමා බොහොම යහපත් සත්භාවයෙන් තමයි මේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරේ. ඉතින් කොහොම වුණත් එයින් පස්සේ එතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙලා මාස ගණනාවක් යනකොට කොවිඩ් තත්ත්වය ආවා. එතකොට කොවි අපි ඒක කලින් අපේක්ෂා නොකළ දෙයක්. අපි ඒ කොවිඩ් තත්ත්වේ ආවට පස්සේ අපි හිතපු දේවල් අපිට කරගන්න හම්බුනේ නැහැ. අපේ කාලය යොමු කරන්න වුණා කොවිඩ් වසංගතයෙන් මේ රට බේරගන්න. අපේ රටේ ධනය වියදම් කරන්න වුණා කොවිඩ් රෝගෙන් මේ රටේ ජනතාව බේරගන්න. ඉතින් අද අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. අපි මේ ලෝකෙ ඉතාමත්ම සාර්ථකව ඉන්නත්කරණය කරපු රටවල් අතරින් ප්‍රමුඛ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ඒකේ ගරුත්වය කාට ලැබෙන්න ඕනේ? ඒකේ ගරුත්වය ලැබෙන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂට කියන කාරණේ. මම බය නැතුව කියනවා, එදා අතිගරු ජනාධිපතිතුමා ඒ බර කරට අරගෙන සෞඛ්‍ය ශේෂ අපේ හමුදාවල් සම්බන්ධ කරගෙන එතුමා නොබියව ඒ සන්නට නායකත්ව ලබා දීලා කොවිඩ් එකෙන් අපේ රට බේරගත්තා. ඉතින් ඒක ඒක තමයි ගරු සභාවත්
ගරු ඇමතුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඉතින් ඒ වගේම පහමාර වෙනකන්
තව මන්ත්‍රීවරයෙක් ඉන්නවා.
මම කියන්න ඕනේ ගරු සභාපතිතුමනි, මං හිතුවේ මට ආණ්ඩු පක්ෂය දෙන්න මට අවසාන කතාව කියලා තමයි මට කිව්වේ. එහෙම තමයි මට දැනුම් දීම කරේ. ඉතින් කොහොම වුණත් මම කියන්න ඕන කාරණේ එයින් පස්සේ ඒක එක කාරණයක්. එතකොට ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා බොහොම සද්භාවයෙන් ඒ කාරණේ කරේ. ඒ නිසා නමුත් අද වෙනකොට අපි තේරුම් ගන්න තියෙනවා අපේ ඒ බදු ප්‍රතිපත්තිය තව වෙනස්කම් කළා. අපිට මේ බදු ක්‍රමේ වෙනසක් කරන්න ඕනේ කියලා අපි දැන් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කරන් යනවා. ඉතින් ඉදිරියේදී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් පරිදි අපිට ඒ තත්ත්වෙන් මගහරව ගන්න පුළුවන් කියන කාරණ අපි කියන. එතකොට අනිත් පැත්තෙන් අපේ මුදල් ඇමතුමා මේ රටේ ණයගැතිභාවය ගැන කතා කරා. දැන් අද අපිට පේනවා අපේ විපක්ෂ මන්ත්‍රීවරු අපේ අතිගරු ජනාධිපතිතුමා බිත්තියට හේතු කළා මේ සියලු දේවල් වලට එතුමා වැරදිකාරය කියලා කියන්නට උත්සාහ කරනවා. නමුත් ඒක නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි ඇත්ත කාරණේ. එදා 1948 මේ රට නිදහස ලබනකොට අපේ රටේ යම් හොඳ ආර්ථිකයක් තිබුණා. එදා 1953 වෙනකන් තමයි අපිට අයවැය හිඟයකින් තොරව මේ රට පාලනය කරන්න පුළුවන් වුණේ. එයින් පස්සේ විවිධ ආණ්ඩු ණයගත්තා සිරිමාව මැතිණිය ළඟට වෙනකන්. නමුත් ඒ ණය 1977 වෙනකන් ඒ ගත්ත ණය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළකේ හැම ආණ්ඩුවටම තිබුණා. හැබැයි 1977 හයෙන් පහක බලයක් කරගෙන බලයට පත් වෙච්ච ජයජනමැතිතුමාගේ ආණ්ඩුව විශාල වශයෙන් ණය ලබා ගත්තා. එයා මේ අපේ රටේ තිබිච්ච වෙළඳ පොළ සම්පූර්ණයෙන් වෙනස් කළා. විවෘත වෙළඳාමට අපේ රට යොමු කරා. ඒක ප්‍රතිඵලයක් හැටියට විශාල වශයෙන් ණය ලබා ගත්තා. ඒ ණය හැබැයි ණය ලබා ගත්තට ඒ ණය නිසියාකාරව කළමනාකරණය කිරීමක් උනේ නැහැ. එතකොට මම ඔබතුමාට කියන්න ඕනේ 1970 මේ රටේ මුළු ණය ප්‍රමාණය තියුණේ ගරු සභාපතිතුමනි රුපියල් මිලියන 8689යි. 1970 ඒක අපේ රටේ දළ ජාතික නිෂ්පාදිත ප්‍රතිශතයක් හැටියට 63.6යි. ඊළඟට ඒක 76 වෙනකොට 17,659 මිලියන සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ අන්තිම කාලෙ වෙනකොට ඒක 58.5යි. හැබැයි අපි තමුන්නාසර කියන්න ඕනේ දා 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය රට බාර ගන්නකොට එක්සත් ජාතික පක්ෂ පාලන බලයෙන් පස්සේ අපේ රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 550,931 බවට පත් කරලා තියෙනවා විශාල ප්‍රමාණයක්. ඉතින් එතකොට මොක තමයි කාන්නේ? එයින් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙට මම එන්නම්. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට දීුණ ඍණාර්ථිකය අපේ රටේ ණය බර ප්‍රමාණය මුළු දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් හැටියට 102.25ක් තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 අන්තිමේ මේ රටෙන් පාලන බලය නැති වෙනකොට එතුමාට පුළුවන් වුණා මේ ණය ප්‍රමාණය 70.3% දක්වා අඩු කරන්න. එතකොට අද මේ උදවිය කතා කරන මහින්ද රාජපක්ෂ ගත්ත ණය පිළිබඳ සුදු වලියෝ නිර්මාණය කරයි කි. මම අහන්න කැමති අපේ විපක්ෂෙන්, එදා අපි 2007 ඉඳලා 2014 වෙනකන් ස්වෛරීත්ව බැඳුම් කර තුලින් ණය ලබාගෙන තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 5500යි. හැබැයි 2015 ඉඳලා 2019 වෙනකන් කරු සභාපතිතුමනි අමරිකා ඩොලර් මිලියන 2250ක ණයක් අපි අරගෙන තියෙනවා. ඒතකොට අද අපි තාම ගෙවන්නේ මෙන්න මේ ණය. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ඇවිල්ලා ඊයේ
ගරු ඇමතුමා කෙටියෙන් ගරු ඇමතුමා කෙටියෙන් අවසන් කරන්න.
ඊයේ හොඳමයි ගරු සභාපතිතුමා ඊයේ ගරු මුදල් ඇමතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ඇවිල්ලා ණය ලබා ගත්තේ නැහැ කිව්වා. එතකොට අපි අහනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ? අද මේ කාලය තිස්සේ මේ රටේ තිබිච්ච වැරදි ආර්ථික කළමනාකරණ අද පුපුරලා ගිහිල්ලා තියෙන. නමුත් ඒක ඒ පුපුරලා යන වෙලාවට අවාසනාවට වගේ මේ රටේ ජනාධිපතිතුමනේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපේ ආණ්ඩුව. නමුත් අපි පැහැදිලිව කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ නතුව වෙනත් කවුරු හරි මේ රටේ ජනාධිපති වුණා නම් මේ රටේ ජනතාවට මොකුන්ද හිතා ගන්න හම්බෙන්නේ නැහැ ගරු සභාපතිතුමා. ඒ නිසා මේ ඒ නිසා මම හිතන්නේ අද මේ ගෝඨාභෝහම් කියන කාණ්ඩේ එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාට ගෙදර යන්න කියන කාණ්ඩේ විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ එහෙම විකල්ප වැඩපිළිවෙළ ඉදිරිපත් නොකර මේ මං හිතන්නේ ජනතාව අමාරු දාන වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන්නේ. අපි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් ඇතුළේ ඉඳගෙන මේ රජය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා කියන කාරණේ ප්‍රකාශනපත් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු රාසමාණිකම්.
Thank you. මගේ අද කතා ආරම්භ කිරීමට පෙර විශේෂයෙන් මම අපේ මේ ආරක්ෂාව පිළිබඳ ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මඩකලපෝ දිස්ත්‍රික්කයේ SSP මහත්මයාට අපි මේ මාධ්‍යවේදීන් මඩකලපෝ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සංගමයෙන් දීලා තියෙනවා කම්ප්ලේන්ට් එකක් SSP මහත්තයාට. ශෂී පුණ්‍යමූර්ති සහ නිලාන්තන් කියන මේ මාධ්‍යවේදීන් දෙදෙනාව දිගින් දිගටම මඩකලපෝ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලයන් ඇතුළු කණ්ඩායමෙන් තර්ජනයට ලක් වෙලා ඒ උන්ගලන්ගේ පවුලේ ඥාතීන්ගේ ෆොටෝ පවා Facebook එකේ දාලා ඉතාමත්ම පහත් විදිහට ඒගොල්ලම කරන්නේ. ඒ මාධ්‍ය දෙදෙන දැන් මේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකනේ ඒගොල්ලම මඩකලපේ නේ ඒගොල්ලම වෙනතනක ඉන්නේ. ඉතින් මේ පැමිණිල්ල මම ඔබතුමාට මම ලබා දීලා තියෙනවා. ඔබතුමා දැනුවත් කරපු විදිහට ඒක ගැන මේ වැඩපිළිවෙලක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද මේ අපි කතා කරන්නේ IMF එකේ සම්බන්ධ යෝජනා පිළිබඳව IMF එකේ මොනවද ඉදිරි අනාගතේ කරන්න කියන එක පිළිබඳව තමයි කතා කරන්නේ. හැබැයි අද කතා කරපු මන්ත්‍රීවරු අදත් එහෙමයි ඊයේත් එහෙමයි ආණ්ඩු පක්ෂේ ඔක්කොම වගේ කතා කරේ පහුගිය යහපාලන ආණ්ඩුවේ කෙරුවාවලුයි පහුගිය ජනාධිපතිතුමා මෙහෙම කරා ආරම්භ කරා. මේ ඉස්සරහට වෙන්න තියෙන දේ ගැන විතරයි රටේ ජනතාව බලන් ඉන්නේ. ඕගොල්ලන්ගේ කයිවාරු හන් ඉන්නේ මේ රටේ ජනතාව බලන් ඉන්නේ කියන ඉස්සල්ලාම කියන්නේ. මොකද අපිට ඒක පැහැදිලිවම ඉතින් අපිට එහෙම නෙගෝෂියේෂන් එකක් ගැන කියන්න කිසිම දෙයක් නැහැ කියලා දැනගන්න පුළුවන්. මොකද මුදල් ඇමතුමම කියන එතුමා නයිට් වොච්මන් කියලා. ඒ නයිට් වොච්මන් කියනට වඩා එතුමා මෙතන පාර්ලිමේන්තුවේ ඇතුලේ ශ්‍රී ලංකා රජයේ ශ්‍රී ලංකාවේ කැබිනට්ටුවේ ලංකාවේ ජනතාවගේ මුදල් ඇමතිවරයා හෝ නීතිය පිළිබඳ ඇමතිවරයා කියනට වඩා එතුමා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පෙරකදෝරුවනේ ලෝයර් හැටියට. එයා කතා කරන්නේ එතුමාගේ ලෝයර් හැටියට. මොකද දිගින් දිගට මේ අවස්ථාවේදී එතුමාගේ මෙන්න මෙහෙම වැරදි වෙලා තියෙනවා. එතුමම කියනවා බදු සහන දුන්න එක වැරදි කියලා තියෙනවා. මේ පොහොර නවත්වපු එක වැරදි කියලා තියෙනවා. හැබැයි ඒ වගේම තමයි ඒව සාධාරණීකරණය කරන්න දැන් අපි මේ දේවල් කරනවා කියන එකත් කියනවා. විශ්ව වැරදි කියලා කියනවා. විශ්ව මාරු කාරණා කියලා. ඉතින් ඇත්තරම රටේ ජනතාවගේ මුදල් ඇමතිවරයා හෝ රටේ ජනතාවගේ නීතිය පිළිබඳ ඇමතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ලෝයර් හැටියට තමයි තාමත් ඉන්නේ. මං හිතන්නේ එතුමා තාම හිතන් එතුමාට අමතක වෙලාද කොහෙද එතුමා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා මේ කැබිනට් තනතුරු ගත්තා. ඒ ඉස්සර තමයි ලෝයර්. දැන් මතක තියාගන්න ඕනේ එතුමා ලංකාවේ නයිට් වොච්මන් හෝ මොන වොච්මන් හරි ලංකාවේ අද තමයි එතුමා තමයි මුදල් ඇමතුමා. ඉතින් ඇත්තරම අද ජනතාව පාරේ බැහැලා උද්ඝෝෂණ කරන අද ඇත්තරම දුකයි. අද ත්‍රිවිල් එකක් පදින මිනිස්සෙක් උදේ 3-4 වෙනකල් ත්‍රිවිල් එකේ පොලිමේ ඉඳලා වැස්සේ තෙමිතෙමි වැස්ස දාසන ඉඳලා තල්ලු කරගෙන ගිහිල්ලා පෙට්‍රල් ටික ගහගෙන මේ මිනිස්සු නිදාගන්නේ නැහැ. උදේ 6 ඉඳන් ආපහු දවල් වරුව වෙනකල්ම 6 රදවන්න ඕනේ. ඉතින් පෙට්‍රල් ගහගෙන ඊට පස්සේ දවල් වරුව නිදාගත්තොත් දැන් ළමයිට කන්න දෙන්නේ කවුද? අද අම්මා කෙනෙක් ගිහිල්ලා ලාම්පු තෙල් ගන්න පොලිමේ හිටන් ඉඳලා එළි වෙනකල් පොලිමේ හිටන් ඉඳලා ගෙදර ගිහිල්ලා ළමයාට උයලා ගෙදර අතු ගාලා ඔක්කොම සුද්ධ කරලා ආය රැට නිදාගන්නේ ආය යන්න ඕනේ ලාම්පු තෙල් ගන්න. මොකද ලාම්පු තෙල් ගන්නත් බැරල් ගණන් බවුසර් ගණන් දෙන්නේ නැන්නේ පොඩි ප්‍රමාණයක් දෙන්නේ. සමහරලාට රැ 10 9 වෙනකල් පොලිම් වල ඉඳලා ඉවරලා ඊට පස්සේ ගියාම පෙට්‍රල් නැහැ ඉවරයි කියනවා. ඉතින් මේ වගේ අද මේ වගේ ඊටාම බැරෑරුම් තත්වයක ඊටාම භයානකයි. මුදල් ඇමතුමා කියනවා නම් අපේ අතේ තියෙන ඩොලර් මිලියන 50ක් තමයි අපේ සංචිත කියන්නේ. මං හිතන්නේ ලංකාවේ ව්‍යාපාරිකයෝ ඇති මේ හොරකම් කරන්න උදව් කරපු මේ රාජපක්ෂලාට හිතවත් ව්‍යාපාරිකයෝ ගාව ඇති මිලියන 50ට වඩා ඩොලර් අතේ ලංකාවේ ආණ්ඩුවේ තියෙන මිලියන 50යි ඩොලර් සංචිත. එහෙමනම් ඇත්තරම මේ මිලියන 50යි නම් තියෙන්නේ. මං හිතන්නේ එතුමා මිලියන 50ක් කියලා කියනවා නම් ඒක ඇත්ත වෙන්නේ නැති. මොකද නැත්තම් බොරුවක් නම් මිලියන 5ක්වත් තියෙනවා කියලා කියනදී ඒක නිසා අපි ගරු කරනවා ඉදීමට. හැබැයි මේ සිටුේෂන් එක මේ තියෙන තත්ත්වය මෙතනින් එහාට තව හොඳ වෙන්න ක්‍රමයක් නැහැ. මිලියන 50ක් නම් ඩොලර් තියෙන්නේ. එතනින් එහාට ඉදිරි ගමනක් යන්නේ නැහැ. තෙල් එන්නේ නැහැ. තව මේ ප්‍රශ්නේ තව දිගින් දිගටම ඇදී යනවා කියන එක ඉතාලම පැහැදිලිව අපි මතක තියාගන්න. හැබැයි අද දුක කියන්නේ අද පැහැදිලිවම දුක කියන්නේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට මේ තත්ත්වය තේරෙන්නේ නැහැ. අපිට අරයා කිව්වා අප්‍රේල් 7 වෙනිදි කරන්ට් එක දිගටම දෙනවා කොම ආරයිට් ලොක්කා කිව්වා කරන්ට් 7 වෙනිදි දිනා කියලා ගමට ගිහිල්ලා කියනවා අපිට අරයා කිව්වා ජනාධිපතිතුමා කිව්වා මේ ප්‍රශ්න ඔක්කොම මේ මාසෙදී අන්තිම වෙරදී ඉවරයි කොම රයිට් මේක ඊට වඩා බැරෑරුම් ප්‍රශ්නයක් මේ රටේ ආර්ථික විදේශ විනිමය නැහැ කියන එක ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක් ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රිසයින් වෙන්න ඕනේ එතුමා ගෙදර යන්න ඕනේ එතුමා එතුමාගේ තනතුරෙන් අයින් වෙන්න මම මේක කියන්නේ මේ දේශපාලනමය වශයෙන් එතුමා හොඳ නැහැ කියන නිසා නෙවෙයි අර ජාත්‍යන්තරයේ ගත්තම ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයා කෙරෙහි තියෙන විශ්වාසය ජනතාවගේ අතරේ නැති වෙලා තියෙනකොට එතුමත් එක්ක ජාත්‍යන්තරයේ කවුරුත් වැඩ කරන්නේ නැහැ IMF එක පවා එතුමත් එක්ක ඇවිල්ලා වැඩ කරයි කියලා මට නම් විශ්වාසයක් නැහැ. මොකද IMF මෙතුමා කියයි අපි ඔක්කොම මේ එකඟයි මෙන්න මේ මේ වැඩ පිළිවෙල අපි ඉදිරියට ගෙනියනවා කියලා. හෙට මිනිස්සුගේ උද්ඝෝෂණ වැඩි වෙලා එතුමා පාර්ක ඇදලා දැම්මොත් එහෙනම් ඊට පස්සේ IMF එක කාත් එක්කද වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙතනින් රිසයින් වෙනකල් කිසිම දෙයක් කරන්න බෑ. අද ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් අපිටත් මේ සෝෂල් මීඩියා ට්විටර් හැමතැනම ගහනවා ඕගොල්ලෝ මන්ත්‍රීවරු වශයෙන් විපක්ෂයේ මේ රට විපක්ෂයේ ෆේල්. ඒක ඔපොසිෂන් හස් ෆේල්ඩ් us. ඔපොසිෂන් හස් ඩන් නොතින් ෆෝර් us. What can the opposition do? You all have given 2/3 majority to this rogue government. You all have given 2/3 majority to these rogues. And then you expect the opposition to pull out wonders or pull out magic out of do hat tricks. How are we supposed to do that? We are not able to do that. අද තුනෙන් දෙක බලයක් ආණ්ඩුවට දීලා විපක්ෂයට බැන බැන ඉඳලා හරියන්නේ නැති. අද හොඳ උදාහරණයක් අද උදේ වෙච්ච එක. අද හොඳ උදාහරණයක්. අද සාමාන්‍ය නියෝජ්‍ය කතානායකතුමා පත් කරගන්න එකේ ඡන්ද 148ක් රජයට ඡන්ද 65ක් විපක්ෂයට ඡන්ද 3ක් රිජෙක්ට් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේම ඡන්ද දාන්න නැති මන්ත්‍රීවරු ඉන්නවා. ඡන්ද 3 රිජෙක්ට් වෙච්ච දුන්නා මට නම් 100%ක් සුව ශ්‍රී ලංකා පොත් ජන පෙරෙන්නේ නැති. මොකද ඒ වගේ මිනිස්සු නොමිනේෂන් දුන්නේ පක්ෂය තමයි. ලියන්න කියවන්නේ එහෙම දන්නේ නැති මිනිස්සුට. ඉතින් ඒක නිසා ඡන්ද 151ක් අද හම්බුණා නම් මේ නියෝජ්‍ය කතානායකතුමාට ඇත්තටම ආණ්ඩුවෙන් එළියට කවුරුත් ස්වාධීන වෙවිලා නැහැ. ආණ්ඩුවත් එක්ක ඔක්කොම දිනනවා. මොකද ආණ්ඩුවත් එක්ක එළියට ඇවිල්ලා ඉන්නවා විපක්ෂේ දාපු කැන්ඩිඩේට් අද සහයෝගය දෙනවා. ඒගොල්ලන්ගොත් කැන්ඩිඩේට් කෙනෙක් දාගෙන ඒගොල්ලන් විපක්ෂ කැන්ඩිඩේට්වත් සපෝට් කරන්න නැතුව රජයේ එක්කෙනෙක් නැගිටලා කියනවා අපිත් මේ ශ්‍රී ලංකා එක එක්කෙනාට සපෝට් කරනවා. ඉතින් මේ ඔක්කොම ඩීල් එකක්. ඒක නිසා රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ හෙට නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකක් ආවත් අපි මේකයි කියන්නේ. අද ගොඩක් අය නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එක ගැන කතා කරනවා. 20 වෙනි සංශෝධනයේ හරහා විධායක බලතල ඔක්කොම ජනාධිපතිවරයාට තියෙනකොට No confidence motion එක හරහා අගමැති කෙනෙක් මාරු කරා කියලා මේ පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැහැ. ජනාධිපතිතුමාගේ බලය අයින් කරන්න ඕනේ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවට තුන් මේ no confidence motion එක පාස් වුණත් මං නම් දකින්න විදිහට මේ පාර්ලිමේන්තුවෙන් කිසිම තීන්දුවක් වෙනස් කරන්න බෑ. මං හිතන්නේ ඒක රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දන්නවා. ඉතින් අද සාමාන්‍ය ජනතාවගේ දැනගැනීම පිණිස අපිට තියෙන option කීපය මේ රට වෙනුවෙන්. පළවෙනි option එක තමයි දැන් මේ රට ඉදිරියේ මොකද රාජපක්ෂ ගෝඨාභය මහත්තයා ඉන්නකල් මේ IMF එකවත් මේ අපේ ඩොලර් ක්‍රයිසිස් එක විසඳන්න බෑ. ඒක මොන జగත කිව්වත් විසඳන්න බෑ 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 බෑමයි. ඉතින් ඒක නිසා පළවෙනි ඔප්ෂන් එක ගෝඨාභය මහත්තයා ඉල්ලා අස් වෙන්න ඕනේ. පැහැදිලිවම එතුමාට මං හිතන්නේ ලැජ්ජාවක් නැහැ. මෙච්චර මිනිස්සු එතුමාට කියන්නේ නැති නම් කියලා එතුමා තාම මේ පුටුවටලා ඉන්නවා. ගෙද කොහෙද දන්නේ හැංගිලා ඉන්නේ. ඒක එතුමා රිසයින් වෙන්නේ නැහැ. දෙවෙනි ඔප්ෂන් එක මොනවද? රජයේ විසින් පුළුවන් පනතක් ගේන්න මේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න. ඒක එක්කෝ විධායක බලතල සම්පූර්ණයෙන්ම අහෝසි කරලා විධායක ජනාධිපතිකමේ අහෝසි ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 20 වෙනි සංශෝධනය හරහා එතුමාට දුන්න බලය අහෝසි කරන්න තව මේකක් ගේන්න පුළුවන්. පනතක් ගේන්න පුළුවන්. ඔය දෙවෙනි ඔප්ෂන් එක තුන්වෙනි එක එක්කෝ විධායක බලතල එහෙම අහෝසි ගන්න නැත්නම් විස්සහවසි ගන්න. ඔය දැන් ඔප්ෂන් තුනයි. හතරවෙනි ඔප්ෂන් එක මොනවද? විපක්ෂයෙන් පුළුවන් එකක් ගේන්න 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 21 ගෙනල්ලා ආපහු පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. අද උදේ දැක්ක නාටකයෙන් පස්සේ මම නම් හිතන්නේ නැහැ මේ ඩ්‍රාමාකාරයෝ මේ රටට හොඳ සුබවාදී තීන්දුවකට සහයෝගය දෙයි කියලා. ඒක පැහැදිලි ලංකාවටම. ඔය ඊට අමතරව තියෙන තව එකක්. ඒකත් ඉතින් වෙන්නේ නැහැ. විපක්ෂයට පුළුවන් තව මෝෂන් එකක් ගේන්න විධායක බලතල එහෙමම අහෝසි කරන්න. එහෙම නැත්නම් පුළුවන් දෝෂාභියෝගයක් ගෙනල්ලා රටේ ජනාධිපතිව අයින් කරන්න. ඒක ඉතින් කාලයක් යන වැඩක් කියලා කියනවා. ඉතින් මේ ඔප්ෂන් පහම කරන්න බැරි නම් මොකද්ද ඉතුරුලා තියෙන ඔප්ෂන් එක? අද රටේ ජනතාවට ඉතුරුලා තියෙන මොකද්ද මේ ඔප්ෂන් එක කියලා අපි පැහැදිලිවම බැලුවොත් එහෙම රටේ මේ ජන අරගලය තුලින් තමයි අදට හරි මේ මිනිස්සු මං කියන්නේ ගෝටා ගෝ හෝම් එකේ ඉන්න උද්ඝෝෂණය කරන අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ හතර කොනේම උද්ඝෝෂණය කරන අය වෙන්න එපයි. උද්ඝෝෂණ කරන අය වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ හිත ධෛර්යමත් කරගන්න ශක්තිමත් කරගන්න. මොකද ওই උද්ඝෝෂණ වලින් ඵලයක් තියෙනවා. ඕගොල්ලන් උද්ඝෝෂණ කරපෙකින් මේ කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා හිතන්න එපා. අද අපිට පැහැදිලිවම පේනවා රාජපක්ෂ පවුල ඇතුලේ දෙදරිම් තියෙනවා. රාජපක්ෂ පවුල අද බෙදිලා ඉන්නේ.
You have 2 more minutes.
Thank you. අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බලතල අඩු කරන්න යනවා කියලා කතාවක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියප ගමන් එතුමට ගෙදර යන්න කියලා කැම්පේන් එකක් පටන් ගන්න තියෙනවා පක්ෂය ඇතුළෙම. ඉතින් ඒක නිසා මේ අරගලයේ හරහා අපි achieve කරපු පළවෙනි එක තමයි රටේ තරුණ ජනතාව achieve කරපු පළවෙනි එක තමයි මේ බෙදන්න බැරුව කියලා හිකේපු පවුල බෙදලා දාපු එක. දෙවෙනි එක තමයි මේ කැබිනට් එක අයින් කරපු එක. අද බලන්න කැබිනට් එක අයින් කරලා ඔක්කොම මේ සෙට් එකක් තමයි කැබිනට් එකට දාලා තියෙන්නේ. සමහර මම ලපයි සිපයි කියවට සමා වෙන්න සමහර හොඳ වැදගත් ඇමතිවරු ඉන්න. හැබැයි අත්දැකීම අනුව ඒකනිසා ඒ කැබිනට්ක ගෙදර ඇවීමත් මේ ජනාරගලයේ තිබ්බ ලැබිච්ච ත්‍යාගයක් නැත්නම් ලැබිච්ච ඔපචුනිටි එකක්. ඉතින් ඒක නිසා don't get disheartened. These protests need to continue. We are very close. We are so close because this country is going to collapse. There is no money. The finance minister has confirmed that there is no money, that we only have $50 million worth of foreign reserves in our country. So we are very close to achieving an objective. Money is not going to come until Gotabaya Rajapaksa is sent home. That is clear. No country. China now doesn't want to even, China doesn't even want to consider restructuring its debt. China is talking about giving a new loan instead of restructuring the debt. So how can, do you think the other countries, the other borrowers will approve of this? Anith Nayakaru kiya da China tevithara kalut naya denna ape naya restructure ganne kala piliganne ida? Piliganne ne. Eka nisa megollan gedara yana langa langa tiyenne. Eka nisa api attharama visheshayenma kiyanna one Gotabaya Rajapaksa mahathayata
man me kiyana.
රටේ ජනතාවට ඔව් මට විනාඩියක් මම වයින්ඩ් අප් කරනවා. රටේ ජනතාවට මම පාර්ලිමේන්තුව හරහා අපිට කරන්න පුළුවන් ඔප්ෂන් කිව්වේ අපිට ඇත්තටම මේ සුළුතරයක් කියලා TN එකේ නම් മന്ത്രിවරු 10යි ඉන්නේ. හැබැයි විපක්ෂයේ ඔක්කොම එකතු කරා മന്ത്രിවරු 60කට ඇත්තටම මේ දේ තුනෙන් දෙක බලයක් ජනතාව දීලා මුකුත් අපිට කරන්න අමාරු තත්ත්වයක් තියෙන. ඉතින් මේ තුනෙන් දෙක දුන්න ජනතාවම තමයි මේක කරන්න ඕනේ. ඉතින් ගෝඨාභය මහත්තයාට මට කියන්න තියෙන්නේ මෙච්චර තියෙන්නේ. තුනීසියාව කියන රට තුනීසියා. ඒ රටේ හිටියා බෙන් අලි මේ වගේම තමයි. බෙන් අලි ගන් තියෙන මොකද උනේ? බෙන් අලි අන්තිමට වෙන රටකට ගිහිල්ලා තමයි බෙන් අලි ජීවිතෙන් දතර ජීවිතක්ෂයට පත් උනේ. බෙන් අලිව යව්වා. බෙන් අලියට තමන්ගේ රටට එන්න බැරි වුණා. තමන්ට ආයේ රටේ තිබ්බ කිසිම දෙයක් අල්ලන්න බැරි වුණා. ඊට පස්සේ හොස්නි මුබාරක් මොකද උනේ ඊජිප්තුවේ? ගියා. රටෙන් ගියා. එන්න බැරි වුණා. ගඩාෆිට මොකද උනේ? ගඩාෆිටත් ඕකම තමයි උනේ. ඒක නිසා මේ ලංකාවේ ඉන්න ජනතාව වේතනට තල්ලු කරන්න එපා. එහෙම නැත්නම් එහෙම ජනතාවේ තැනට තල්ලු කරොත් එහෙම අද මේ පාර්ලිමේන්තුවේ ඡන්දෙ දුන්න මන්ත්‍රීවරුන්ට ඒකත් විශේෂයෙන්ම කියන්නේ අද මේ රටේ ජනතාවට බලා ගන්න තිබ්බ කවුද මන්ත්‍රීවරු මේකට සහයෝ ඒ කියන්නේ මේ කොයි මන්ත්‍රීවරයාද රංජිත් සියඹලා පිටියේ මහත්තයාට සහයෝගය දුන්නේ කවුද සහයෝගය දුන්නේ නැත්තේ කියලා අද බලා ගන්න තිබ්බ බෝඩ් එකේ දාලා තිබුණා මරික්කාර මන්ත්‍රීතුමයි කිල්ලුව හැබැයි ඒක ලබා දුන්නේ නැහැ ඒක නිසා කියන්නේ මේ ඔප්ෂන් තුනට යන්න දෙන්න එපා රටේ ජනතාවට ඔබතුමාව තුනීසියාවේ ඊජිප්තුවේ ලිබියාවේ ජනතාව කරාවගේ කරන්න ඉඩ දෙන්න එපා ඒක නිසා ඔබතුමා වහාම ඉල්ලා අස් වෙන්න කියන එක තමයි මට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ
ස්තුතියි අවසන් කරන්න අවසන් කර සභාව කල්තබි
මේ මාස 6 වෙනි සිකුරාදා දින පෙරවරු 10 දක්වා කල්තබිටිය යෝජනා කරමු
සභාව එද දක්වා කල්තබන